SBS Radio. SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ඔයිතින් අදත් කෙවියන සතියේ ලෝකයේ වැඩිපුර අවධානයට ලක් වූ කරුණු සමගින් අපි ලෝ වටා විශේෂාංගය වෙතයි දැන් යොමුවන්නේ. අදත් සුපුරුදු පරිදි අපිත් සමග එකතු වෙනවා AFP මාධ්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ. අයිබෝන් අමල්.
අයිබෝන් චරිත.
ඔව් අමල්, මං හිතන්නේ මේ සතියේ මැද පෙරදිගට තමයි ලෝකයේ අවධානය යොමු වුණේ නේද, මේ සෞදි අරාබියට එල් වූ ඒ ප්‍රහාරයත් සමගින්. දැන් ඇත්තටම අලුත්ම තත්ත්වය කුමක්ද මෙහි? මං හිතන්නේ දැන් මේ ප්‍රහාරයට ඉරානය සම්බන්ධ බවට තමයි දැන් අලුතින්ම චෝදනාව එල්ලවන්නේ නේද?
ඔව් චරිත, මෙතන දැන් මේ ප්‍රහාරය දිහා බලපුවාම ඉතාමත්ම දැවැන්ත, බොහොම සූක්ෂම විදිහට සැලසුම් කරපු ප්‍රහාරයක් බව තමයි පැහැදිලි වෙන්නේ. මේ ප්‍රහාරයට ඩ්‍රෝන යාත්‍රා 18කුත්, ඒ වගේම මිසයිල් 7කුත් යොදාගත්තයි කියලා තමයි දැන් විශ්වාස කරන්නේ. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මෙතෙක් කවුද ඇත්තට මේ ප්‍රහාරය එල්ල කළේ? මේ ප්‍රහාරය කොතන ඉඳන් දියත් කරපු ප්‍රහාරයක්ද කියන කාරණා සම්බන්ධයෙන් මේ වෙනකොට සෞදි අරාබියාවටවත් එක්කම ඇමරිකාවටවත් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් ලබා දෙන්න හැකියාවක් නැහැ. නමුත් සෞදි අරාබියාව දිගින් දිගටම කියන්නේ මේ ප්‍රහාරය පිටිපස්සේ ඉන්නේ ඉරානයයි කියලා. ඒකම ඇමරිකාව බොහොම දැඩි ලෙස චෝදනා කරනවා මේ ප්‍රහාරය දියත් කරේ ඉරානයයි කියලා. නමුත් මේ ප්‍රහාරයේ වගකීම බාර අරගෙන තියෙන්නේ යෙමනේ දැනට සෞදි හමුදාවට එරෙහිව ඒ රටේ දැනට යුද වැදිලා ඉන්න හූදි කැරලිකරුවන් මේකේ වගකීම බාර අරගෙන තියෙනවා. නමුත් ඇමරිකාවත් ඒ වගේම සෞදි අරාබියාවත් දිගින් දිගටම කියනවා මේ හූදි කැරලිකරුවන්ට මෙවැනි සූක්ෂම ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ඔවුන්ට ඒ තාක්ෂණයේ ඒ වගේම ඒ කරන් එවැනි දෙයක් කරන්නට ඔවුන්ට හැකියාවක් නැහැ. මේක කරලා තියෙන්නේ ඉරානය විසින්මයි කියලා. ඉතින් අද ඇත්තටම මැද පෙරදිග ඉතාමත්ම යුදභයක් ඇති වෙච්ච තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ ප්‍රහාරය සිද්ධ වුණෙන් පස්සේ සෞදි අරාබියාවේ නිෂ්පාදනය කරන තෙල් ප්‍රමාණයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් දැන් ඒ විනාශ වෙලා තියෙනවා. ඔවුන්ගේ තෙල් පිරිපහදු වගේ මර්මස්ථාන එකම ලෝකයේ තෙල් සැපයුම වලුම ලෝකයේ තෙල් සැපයුමින් 6%ක විතර ප්‍රමාණයකට මේක ඍජුවම හානි වෙලා තියෙනවා. ඉතින් මේකට කොයි විදිහට සෞදි අරාබියාවත් එක්කම ඇමරිකාවත් කොයි විදිහටද මේකට ප්‍රතික්‍රියාවක් දක්වයිද කියන කාරණාව පිළිබඳ දැන් ලොකු ලෝක අවධානයක් ඇති වෙලා තියෙනවා. මොකද මේ කලාපේ බොහොම දැනටමත් යුදභිය තියෙන ප්‍රදේශයක මෙතන නැවත ඉරානයට විරුද්ධව යුදමය වශයෙන් සෞදි අරාබියාව හෝ ඇමරිකාව පියවරක් ගත්තුන් මේ කලාපයේම අලුතෙන් යුද ගිනි ඇවිලෙන ඒ තර්ජනයට දැන් පත් වෙලා තියෙනවා.
ඔය ඇත්තටම දැන් ඇමරිකාව මේ සඳහා ප්‍රතිචාර දැක්වුවේ කොහොමද? ඒ අලුත්ම තත්ත්වය කුමක්ද?
මෙතන චරිත, ඔවුන් දිගින් දිගටම කියන්නේ ඉරානයට සම්බන්ධ නැත්නම් ඉරානයට එරෙහිව ආර්ථික සම්බාධක තවත් තද කරන්නට ඔවුන් පියවර ගනීවි කියලා. නමුත් මේ වෙනකොටත් ඉරානයට විරුද්ධව ඇමරිකාවත් ඒ වගේම යුරෝපේ රටවලත් බොහෝම සම්බාධක දැඩි කරලා තියෙන්නේ. ඉතින් මේ ඉදිරියට මොන වගේ සම්බාධකද ඇති කරන්න පුළුවන් කියලා ඒ අලුත් ප්‍රශ්නේ මතුවලා තියෙනවා. ඉතින් ඒ ආර්ථික සම්බාධක පැත්තෙන් බලපුවාම ඇමරිකාවට තව කරන්න දෙයක් ඉතුරු වෙලා නැති තරම්. ඉතින් එවැනි වටපිටාවක ඇමරිකාව කොයි වගේ පියවරක් ගනීද කියන එක තමයි බොහෝ දෙනාගේ අවධානය යොමුලා තියෙන්නේ. මොකද ඇමරිකාව ඇත්තටම මේ මැද පෙරදිග තෙල් නිෂ්පාදනය කරන විශේෂම සෞදි අරාබියා, ලෝකයේ ප්‍රධානතම තෙල් නිෂ්පාදකයෙක් වෙන සෞදි අරාබියාවට ඒ තමන්ගේ තෙල් සහ ඒ තෙල් ප්‍රවාහනය කිරීම, ඒවා අලෙවි කිරීම කියන කටයුතු සම්බන්ධයෙන් ඇමරිකාව එක්තරා විදිහක ආරක්ෂිත සහතිකයක් ලබා දීලා තිබුණා මේ රටවලට. ඉතින් දැන් සිද්ධ වෙලා තියෙන්නේ ඒ ඇමරිකාව සෞදි අරාබියට කොතරම් සහතික ආරක්ෂාව පිළිබඳ සහතික ලබා දීලා තිබුණත් දැන් ගිය සතියේ ප්‍රහාරයෙන් පස්සේ මේ ප්‍රදේශවලට ඒ තියෙන තර්ජනය ඒ ආකාරයෙන්ම තියෙනව පමණක් නෙමෙයි, ඕනෑම වෙලාවකට පිටස්තර කෙනෙකුට මේ සෞදි අරාබියාවේ තෙල් පිරිපහදු සහ ඒ ආර්ථික මර්මස්ථානවලට ප්‍රහාර ඉල්ල කිරීමේ හැකියාව තියෙනවා කියලා ඔප්පු කළා තියෙනවා. ඉතින් මේක ඇත්තටම ඇමරිකාවටත් ඔවුන්ගේ අභිමානයටත් ලොකු ප්‍රහාරයක් හැටියට අපි දකින්න පුළුවන්. මොකද ඇමරිකාව සෞදි අරාබියාවට මෙවැනි මිසයිල් ප්‍රහාර වැළැක්වීම සඳහා ඒ අවියාවද සපයලා තියෙනවා. මේ ඇන්ටි මිසයිල් සිස්ටම්ස් කියලා. නමුත් ඒවා ඒ ආකාරයෙන් ක්‍රියා නොවිච්ච බවත් මේ ප්‍රහාරයෙන් බොහොම පැහැදිලිව පෙනෙන්නට තියෙනවා.
ඔව්, ඒත් එක්ක මං හිතන්නේ මේ ප්‍රහාරයෙන් පසුව ලෝකෙ පුරා තෙල්මිලිහෙල යාමත් දක්නට ලැබුණා. එහි තත්ත්වය දැන් කොහොමද?
මේ ප්‍රහාරයත් එක්කම චරිත ෂණිකයකින් ලෝක වෙළඳපොලේ තෙල්මිල 20%කින් විතර වගේ වැඩි වුණා. මොකද මුළු ලෝකයේ තෙල් නිෂ්පාදනයෙන් 6%ක් සෞදි අරාබියාවෙන් සැපයෙන නිසා. නමුත් සෞදි අරාබියාව බොහොම ඉක්මනටම මේ වෙළඳපොළ සංසුන් කිරීම සඳහා වැඩපිළිවෙලක් ඔවුන් ගියත් කළා. ඔවුන් ප්‍රකාශ කළා මාසයක් විතර කාලයක් ඇතුළතදී තමන්ගේ ඒ තමන්ගේ හානි වෙච්ච ඒ තෙල් පිරිපහදු සහ තෙල් ගබඩා කරන ඒ ටැංකි නැවත ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් කියන පොරොන්දුව ලබා දීලා තියෙනවා. ඒ එක්කම ඔවුන්ගේ විශාල තෙල් පොග ලෝකයේ නොයෙකුත් තැන්වල ස්ථානගත කරලා තියෙන නිසා තෙල්වල හිඟයක් ඇතිවනට හේතුවක් නැහැ කියලා තෝන් ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ඒ 20%කින් වගේ තෙල් මිල වැඩි වෙලා පසුව දැන් ඒක යම් ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. නමුත් කෙසේ වෙතත් ලෝක තෙල් මිල මේ ප්‍රහාරයත් එක්කම ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ එක්කම ඒ සෞදි අරාබියාවෙන් තෙල් ගන්න බොහෝ රටවල් විශේෂයෙන්ම ඉන්දියාව වගේ රටවල් වලට ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මේ තමන්ගේ පිරිපහදු වල සුද්ධ කරන්න පුළුවන් වර්ගයේ බොරතෙල් දැන් ලබා ගන්නේ කොහොමද කියලා. මොකද මේ සැපයුම ඔවුන්ගේ සැපයුම් මාර්ග මේ ප්‍රහාරයත් එක්කම අඩපණ වෙලා තියෙනවා.
ඔව් අමල, ඒත් එක්කම අපිට මේ යේමනයෙන් වාර්තා වෙනවා නේද? එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත යේමනයේ ප්‍රහාරයක් එල්ල කිරීමේ අවධානමක් ඇති බවට. ඒ සම්බන්ධයෙන් අපි දැනගන්න කැමතියි.
ඔව්, මෙතන චරිත ඇත්තටම දැන් යේමනයේ තියෙන යුද්ධයේදී හූදි කැරලිකරුවන්ට විරුද්ධව සෞදි අරාබියාව යුද මෙහෙයුමක් දැන් අවුරුදු ගානක් තිස්සේ දියත් කරලා තියෙනවා. මේ යුද මෙහෙයුමට සමාජිකෙන් හැටියට එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඔවුන් සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මෙතනදී යේමනයේ මේ හූදි කැරලිකරුවන් දැන් ඔවුන් කියන්නේ ඔවුනට UAE යුනයිටඩ් අරබ් එමිරේට්ස් එහෙම නැත්නම් UAE කියන්නේ රටවල් මේ කුමාර රාජ්‍ය කිහිපයක් තියෙනවා. ඩුබායි, අබුඩාබි වගේ ප්‍රදේශ ඒ ප්‍රධාන ස්ථානවල ඩුබායි සහ අබුඩාබි කියන ස්ථාන නගර දෙකට ඔවුනට ප්‍රහාරයක් එල්ල කිරීමට හැකියාව තියෙනවා. ඔවුන් මේ රටවල් දෙක දැනට යේමනයේ සිදු කරන යුද මෙහෙයුම් වලින් ඉවත් නොවුනොත් ඒ ඩුබායි සහ අබුඩාබි කියන ප්‍රදේශවලට මිසයිල් ප්‍රහාර එහෙම නැත්නම් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමට හැකියාව තියෙනවා. ඒ දේ කරන්න පුළුවන් කියන ඒ තර්ජනය දැන් හූදි කැරලිකරුවන් විසින් නිකුත් කරලා තියෙනවා. ඉතින් මේක අලුත් ප්‍රවණතාවයක්. මොකද මේ ප්‍රධාන නගර දෙකේ ඩුබායි සහ අබුඩාබි කියන නගර දෙකේම බොහොම විශාල සංඛ්‍යාවක් විදේශිකයන් සේවය කරනවා. අපි බැලුවොත් ලාංකිකයනුත් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඉතින් ඒ රටේ ඒ ඩුබායි සහ අබුඩාබි වල ජනගහනයෙන් 80%කට වැඩි ප්‍රමාණයක් විදේශිකයන් ඉන්න තැනක් නිසා මේක ඇත්තටම ඉතාමත්ම බොහෝ දෙනාගේ කනස්සලට පත් වෙලා තියෙනවා. මෙවැනි තර්ජනයක් නිකුත් කිරීම මේ තර්ජනය ක්‍රියාත්මක කළොත් ඒක විශාල හානියකට ඉඩ තියෙන නිසා.
ඔය එක්කම ඊශ්‍රායල් මැතිවරණය පැවැත්තිලා දැන් මංගතනි ප්‍රතිඵල බොහෝ දුරට නිකුත් වී තිබෙනවා. මේ වෙන විට අලුත්ම තත්ත්වය කොහොමද මේ ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා?
චරිත ඇත්තටම අප්‍රේල් මාසයේ මහා මැතිවරණයක් පැවැත්තුණා. ඒ මහා මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නෙතනියාහුට ආණ්ඩුවක් පිහිටවීම සඳහා බෞතරයක් ලබා ගැනීමට නොහැකි වුණා. ඉතින් ඔහු ලොකු උත්සාහයක් ගත්තා අනෙකුත් පක්ෂත් සමග එකතු වෙලා සභාග රජයක් පිහිටවීමට. නමුත් ඒ උත්සාහයන් අසාර්ථක වීමත් එක්කලා ඔහු නැවතත් අලුත් ඡන්දයකට රට යොමු කළා. දැන් මේ දෙවෙනි ඡන්දයේ තිබෙන ඡන්දේ ප්‍රතිඵලවල බලපුවහම ඒක අප්‍රේල් මාසයේ තිබිච්ච ප්‍රතිඵලයට වඩා ලොකු වෙනසක් නැති බව තමයි පේන්නේ. ඉතින් බොහොම පැහැදිලිවම කිසියම් පක්ෂයකට තනියම ආණ්ඩුවක් පිහිටවීමට බලයක් නොලැබිච්ච බවයි පෙනියන්නේ. මෙතනදී අපි දැන් ගිය සතියේ කතා කරා බෙන්ජමින් නෙතනියාහු ඉතාමත්ම දැඩි දක්ෂිණාංශික නායකයෙක් හැටියට ඔහු මේ මැතිවරණය ඉදිරිපත් වෙනකොට පොරොන්දුවක් දුන්නා. ඔහුට අගමැතිකම ලැබුණොත් ඔහු දැනට අරාබි ජාතිකයන් සතු එහෙම නැත්නම් මේ පලස්තීන ජාතිකයන් සතු ගාසා තීරයේ සමහර ප්‍රදේශ ඊශ්‍රායල් භූමිය හැටියට නම් කරනවා කියන ඒ ඉතාමත්ම ආන්දෝලනාත්මක ප්‍රතිඥාවක් ලබා දුන්නා. ඉතින් එහෙම තියෙද්දිත් ඒ ඉස්රායලයේ දක්ෂිණාංශික කොටස් වලින් ඔහුට අවශ්‍ය සහාය ලබා ගන්නට බැරි වුණා. දැන් ඇත්තටම ඒ අප්‍රේල් මාසයේ ලැබිච්ච ප්‍රතිඵලෙම වගේ තියෙන නිසා නැවතත් ඊශ්‍රායලයේ ආණ්ඩුව ඉතාමත්ම දැඩි අර්බුදකාරී තත්ත්වයකට තීවිසලා තියෙනවා. මේ වෙනකොට නෙතනාහු අග්‍රාමාත්‍යවරයා උත්සාහ කරනවා ඔහුගේ ප්‍රධාන එදිරිවාදීන් සමග කිසියම් හෝ සභාග රජයක් ගැට ගහ ගන්නට. ඒ එසේ කරනවා නම් ඔහුට තමන්ගේ ඒ දැඩි දක්ෂිණාංශික ප්‍රතිපත්තියෙන් මිදිලා ඒ වාමාංශික පැත්තට නැඹුරුව වාමාංශික නැඹුරුවක් ගන්නට ඔහුට සිද්ධ වෙයි කියන ඒ විශ්වාසය ඇති වෙලා තියෙනවා. මෙතන අනික් කාරණාව තමයි නෙතන්‍යාහු අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව දූෂණ තෝජනා චෝදනා රාශියක් තියෙනවා. ඔහුගේ බිරිඳටත් එවැනි චෝදනා තියෙනවා. ඉතින් ඔහු බොහොම දැඩි පරිශ්‍රමයක් ගන්නවා මේ අවස්ථාවේදී කෙසේ හෝ අග්‍රාමාත්‍ය ධුරේ ලබා ගන්න. එසේ වුණොත් පමණයි ඔහුට දැනට ඔහුට විරුද්ධව තියෙන මේ චෝදනා සම්බන්ධයෙන් මුක්තියක් ලබාගෙන මෙතන ඒවායෙන් ඉමුනිටි එකක් ලබාගෙන ඒ දැනට තියෙන නීතිමය ගැටලු වලින් මිදෙන්නට පුළුවන්. ඉතින් ඊශ්‍රායල් රජය විශේෂයෙන්ම බෙන්ජමින් නෙතන්‍යාහු අග්‍රාමාත්‍යවරයා දැන් ඉතාමත්ම දැඩි අර්බුදකාරී තත්වයකට තමයි මුහුණ දීලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නය ඉදිරි දින කිහිපෙදී විසඳේ කියලා හිතන්නට අමාරුයි. මොකද ඔහුට අනෙකුත් පක්ෂවල සහයක් මේ අවස්ථාවේදී ලැබෙන බවක් පෙනෙන්නට නැති නිසා.
ඔය එතකම් දැන් අපි අවධානය යොමු කළොත් බ්‍රිතාන්‍යයට මේ බ්‍රෙක්සිට් අර්බුදය හමුවේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මුහුණ දී තිබෙන අලුත්ම තත්ත්වය කොහොමද?
මෙතන චරිතා බ්‍රෙක්සිට් එක සම්බන්ධයෙන් ස්කොට්ලන්තයේ උසාවියක් තීන්දුවක් ලබා දුන්නා. ඔහු පාර්ලිමේන්තුව කල් දැමීම ව්‍යවස්ථාවට විරුද්ධයි. ඒක ඇත්තටම තමන්ගේ පටු දේශපාලන අරමුණක් සඳහා කරපු කාරණාවක් කියලා. ඉතින් ඒ අනුව ඔහුට දැන් ඇත්තටම සිද්ධ වෙලා තියෙනවා පාර්ලිමේන්තුව ඉක්මනින් කැඳවන්නට. ඔහු සැලසුම් කරේ ඔක්තෝබර් මාසෙ මැදදී පාර්ලිමේන්තුව කැඳවලා පාර්ලිමේන්තුවට මේ බ්‍රෙක්සිට් එක සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න තියෙන කාලය අවම කරන්නටයි. නමුත් මේ ස්කොට්ලන්තයේ අධිකරණයෙන් ලබා දුන්නු තීන්දුව මත ඔහුට දැන් සිද්ධ වෙලා තියෙනවා ලන්ඩන් නුවර ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් මේ පිළිබඳ අපලක් ලබා ගැනීමට. නමුත් මේ 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 කාරණාව සම්බන්ධයෙන් ඔහු දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාට මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හෙළිදරව් වෙන කරුණු කාරණා අනුව බොහොම මෙතෙක් ඔහුට අවාසිදායක තත්ත්වයක් තමයි මතුවලා තියෙන්නේ. මොකද මෙතනදී ඔහුට විරුද්ධවාදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 75ක් විතර අධිකරණයට පැමිණිලා ඔවුන් ප්‍රකාශ කරන්නේ මේ විදිහට පාර්ලිමේන්තුව කල් දැමීම මන්ත්‍රීවරුන්ගේ තියෙන අයිතිය උදුරා ගැනීමක් කිය. ඒ එක්කම බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් වෙනවා නම් ඒ සඳහා කිසියම් හෝ එකඟතාවයක් ඇතුව තමයි මේ කටයුත්ත කරන්නට ඕනේ. එහෙම නැත්නම් කිසිම ගිවිසු යුරෝපා සංගමයේ සමග කිසිම ගිවිසුමක් නැතිව ඉවත් වීම සිදු නොකළ යුතුයි කියලා. ඉතින් මේ කාරණාව සම්බන්ධයෙන් දින 3ක ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයක් පැවැත්වෙනවා. ඒ විභාගයෙන් පසුව මම හිතන්නේ ඉදිරි දින කිහිපයේදී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මොකක්ද කියලා. ඉංගලන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරන් 12 දෙනෙක්ගෙන් 11 දෙනෙකුගෙන් සමන්විත මඩුල්ලකින් තමයි මේ කාරණාව පිළිබඳ විභාගය පැවැත්වෙන්නේ. ඒකෙන්ම තේනවා ඉතාමත්ම රටේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉතාමත්ම තීරණාත්මක තැනකට තමයි බ්‍රිතාන්‍ය ඇවිල්ලා තියෙන්නේ. ඒ කෙසේ වෙතත් බ්‍රෙක්සිට් එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත්වීම පිළිබඳ තවමත් නිශ්චිත එකඟතාවයකට පැමිණීමට බොරිස් ජොන්සන්ට හැකියාවක් ලැබිලා නැහැ.
ඔමලෙතකම අපිට කැනඩාවෙන් වාර්තා වෙනවා මේ පුවතක් කැනඩියානු අග්‍රාමාත්‍යවරයා වසර 18කට පෙර ඔහු සිදු කළ ක්‍රියාවක් සම්බන්ධයෙන් දැන් නැවතත් කතා බහක් ඇති වී තිබෙනවා. මොකක්ද ඇත්තටම මේ කතාව?
ඔව්, මෙතන චරිතා 2001 වර්ෂයේදී කැනඩාවේ අග්‍රාමාත්‍යවරයා ඔහු තමන් උගන්වන ඒ පෞද්ගලික පාසලේ එක උත්සවයක් සඳහා විකට ඇඳුමකින් සැරසිලා මෙතන ඇලඩින් හැටියට ඇඳගෙන මේ ඒ උත්සවයකට සහභාගී වුණා කියන ඡායාරූප දැන් ටයිම් සංග්‍රහයේ පළ වුණා. ඉතින් මේ ඇලඩින් හැටියට ඔහු මේ විකට ඇඳුම ඇඳගෙන ඉන්න අවස්ථාවේදී තමන්ගේ හැම දුඹුරු පැහැය ගන්වන ඒ මේකප් වලින් ආලේප කරලා තිබුණයි කියලා තමයි සඳහන් වෙන්නේ. දැන් මේක මේ බටහිර රටවල විශ්වාසයක් තියෙනවා මේ විදිහට තමන් මේ සුදු ජාතිකයන් තමන්ගේ හැම දුඹුරු කිරීම නැත්තම් කළු ජාතිකයන් හැටියට පෙනී සිටීම ඒක සුළු ජාතීන්ට එහෙම නැත්තම් මේ අන්‍ය ජාතිකයන්ට කරන අපහාසයක් හැටියට. ඉතින් මේක ඉතාමත්ම ජස්ටින් ට්‍රූඩෝට විරුද්ධ කාරණාවක් බවට පත් වෙන්නේ. ජස්ටින් ට්‍රූඩෝ බොහොම සුළු ජාතීන් වෙනුවෙන් ඒ එක්කම අනෙකුත් වර්ගවල ජනතාව වෙනුවෙන් සුළු ජාතික ජනතාව වෙනුවෙන් පෙනී හිටින මුළු ලෝකයේම සංකේතයක් හැටියට පත්වෙමින් තිබෙන අවස්ථාවක තමයි ඔහුට මේ චෝදනාව එල්ල වෙන්නේ. ඉතින් ඔහු දැන් මෙතන පිළි අරගෙන තියෙනවා 2001 වසරේදී මේ විදිහට ඔහු ඒ දුඹුරු පාට මේකප් දාපු එක ඒක වැරදි කාරණාවක්. ඒ පිළිබඳ ඔහු සමාව ආයද සිටිනවා. ඒකම ඔහු කියලා තියෙනවා ඒ අවස්ථාවේදී ඔහු දැනගෙන හිටියේ නැහැයි කියලා මේක සුළු ජාතීන්ට කරන අපහාසයක් කියලා. ඉතින් මේක දැන් ඉතාමත්ම අර්බුදකාරී තත්ත්වයක් බවට පත් වෙලා තියෙන්නේ. මොකද ඔහු මැතිවරණයකට මුහුණ දෙන අවස්ථාවේ ජස්ටින් ට්‍රූඩෝ අග්‍රාමාත්‍යවරයන් අලුත් මැතිවරණයකට මුහුණ දෙන, එහෙම නැත්නම් ඔහු මැතිවරණ ව්‍යාපාරක යෙදිලා ඉන්න අවස්ථාවක ඔහුගේ එදිරිවාදීන්ට දිගින් දිගටම චෝදනා එල්ල කරලා තියුණා. ඔවුන් ජාතිවාදී අය, එහෙම නැත්නම් ඔවුන් ඒ සුළු ජාතිකයන්ට වෙනස්කම් කරනවා අය. අන්න ඒ විදිහට ඔහු චෝදනා කරලා තියෙන වටපිටාවක තමයි දැන් ඔහු 2001 කරපු කාරණාව ටයිම් සංගරාව ඉස්මතු කරලා ඔහුට ඇඟිල්ල දික් කරන්නේ. ඔහුත් මේ විදිහටම ඒ අන්‍ය ජාතිකයන්ට අපහාස වන අන්දමින් කටයුතු කරයි කියලා. ඉතින් මේක ඉතාමත්ම අර්බුදකාරී තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා කැනඩාවේ දේශපාලන ඒ ව්‍යුහේ. ඔහුගේ මැතිවරණයට මේක බොහෝසේ අවාසිදායක විදිහට බලපායි කියලා බොහෝ දෙනා විශ්වාස කරනවා. මොකද මේ අවස්ථාවේදී ඔහුට විරුද්ධ අය ඔහුට ඇත්තටම මැතිවරණයේදී ඉදිරියෙන් ඉන්න බවක් පෙන්වන්නට නෑ. ඔහු කරට අනිකුත් අපේක්ෂකයන් සමග කරට සිටින අවස්ථාවක තමයි මේ තීරණාත්මක මොහොතක තමයි මේ විදිහට ඔහු මේ චෝදනා වෙල් වෙලා තියෙන්නේ. ඉතින් ඔහුට තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස්වීමට මේ වෙනකොට දැඩි පීඩනයක් තමන්ගේ පක්ෂේනුත් එල්ල වෙන බව පේනවා. ඉතින් කෙසේ වෙතත් ඉදිරි මැතිවරණයට කලින් කැනඩාවේ රජය විශේෂයෙන්ම අග්‍රාමාත්‍යවරයා මේ දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දෙලා තියෙන එක තමයි අපිට දැන් පෙනියන්නේ.
ඔව් අමල, එතකොට දැන් අපිට වාර්තා වෙනවා ඇෆ්ගනිස්තානයේනුත් මේ මරගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්. අපි ඒ පිළිබඳවත් කෙටියෙන් දැනගනිමු.
ඔව් චරිත, මෙතන දැන් දිගින් දිගටම මේ විදිහට මරාගෙන මැරෙන ප්‍රහාර පහුගිය සතිය දිගටම තිබුණා. මේකේ අලුත්ම ප්‍රහාරයක් වෙන්නේ රජයේ ගොඩනැගිල්ලකට කඩාවැචිච්ච මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් ඒගේ ප්‍රහාරයත් එක්කලා තුවක්කුකරුවන් එතනට ඇවිල්ලා ඒ එතන ඒ ශාලාවේ ඇතුළ හිටපු අයට වෙඩි තියලා ඝාතනය කරයි කියලා. ඒ එක්කම පහුගිය දින කිහිපයකදී 50කට අධික පිරිසක් මේ විදිහට වෙනත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රහාර සියල්ලම සිද්ධ වෙන්නේ ඇමරිකාවත් තලිබන් වරුන් අතර පැවැත්වීමට නියමිත විදිහට සාකච්ඡා වටයක් ඩොනල්ඩ් ට්‍රම්ප් අවලංගු කිරීමත් එක්කලා. ඉතින් මෙතනදී තලිබන් වරු මේ ඉදිරියේදී අෆ්ගනිස්තානයේ පැවැත්වෙන ඡන්දය, ඇත්තටම මේ ඡන්දය කඩාකප්පල් කිරීමේ ව්‍යාපාරයක් හැටියටත් ඔවුන් දිගින් දිගටම මෙවැනි ප්‍රහාර එල්ල කරනවා. ඒ එක්කම ඔවුන් සඳහන් කරලා තියෙනවා මේ ප්‍රහාරත් එක්කලා ඔවුන් බලාපොරොත්තු වෙනවායි කියලා ඇමරිකාවත් සමග ඒ කරන්නට නියමිතව තිබිච්ච සැප්තැම්බර් මාසේ 11 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබුණු නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් අවලංගු කරපු ඒ සාකච්ඡා වටේ ඇති කිරීමටත් ඔවුන් ඕනෑකමින් ඉන්නවයි කියලා. නමුත් කෙසේ වෙතත් මුළු අෆ්ගනිස්තානයේ පුරාම මේ මැතිවරණයට කලින් මේ ප්‍රචණ්ඩත්වයේ ඉහළ යන බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ.
ඔව් අමල, එහෙමනම් අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අපි නැවතත් ලබන සිකුරාදාත් හමු වෙමු. අයිබෝන්.
අයිබෝන් චරිත.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.